ඊළඟට ඔන්රබල් ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර තුමා.
උලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉතා වැදගත් පනත් කීපයක් පිළිබඳ විවාදයක් මේ කරු සභාවේ පැවැත්වෙනවා. මම විශ්වාස කරන ඉතා වැදගත් අදහස් ගොන්නක් මෙම විවාදයේ ඉදිරිපත් වෙයි කියලා. දැනටමත් අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමත්, එවැගේම කබීර් හෂීම් මැතිතුමත් ඉතා වටිනා අදහස් ගොන්නක් ඉදිරිපත් කළා. මම හිතසොයි විශ්වාස කරනවා මේ සභාව තුළ සාකච්ඡාවට ගත යුත්තේ මෙවැනි රටකට වැදගත් කාරණා පිළිබඳව තමයි. අපි ඉන්න තැන අපේ අයට බොහෝ වෙලාවට පේන්නේ නැහැ. ඒකට හේතුව අපි ලිං මැඩි න්‍යායෙන් තමයි කරු මන්ත්‍රීතුමනි කටයුතු කරන්නේ. ලිඳේ ඉන්න මැඩියා දන්න ලොකුම ජලකඳ ලිඳේ තියෙන වතුර ප්‍රමාණය පමණයි. ඒ නිසා මූලාශ්‍රනාරූඪ කථානායකතුමනි, මන්ත්‍රීතුමනි, මේ කුඩා දිවයින ලෝක සිතීමේ තියලා බලන්න අපි පුරුදු වෙන්න ඕන. හැබැයි අවාසනාවකට අපි ඒ වෙනුවට කරන්නේ මේ කුඩා දිවයින තුල ලෝක සිතීම තියලා බලන්න උත්සාහ කරනවා. ඒක පුළුවන් වැඩක් නෙමෙයි. මම දැක්කා ඊයේ පෙරදා දවස්වල අලුත් පෝස්ටරයක් කලවලා තියෙනවා. රාජ්‍ය බැංකු ඉවරයි කියලා. ඒ පහුගිය දවසක ඉදිරිපත් කරනු අපේ ඉන්ටරීම් බජට් එකේ එක්තරා යෝජනාවක් තිබුණා. මේ බැංකු වල අයිතිය සම්බන්ධයෙන්, අයිතිය පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඌ යෝජනාවක්. එක්තරා අදහසක්. ඒ අදහස මත අපිට පුළුවන් වඩා හොඳ විකල්පයක් ඉස්මතු කරගන්න. හැබැයි අපි කවුරුත් කතා කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි, අපේ බැංකු එකකටවත් ජාත්‍යන්තරයට ගිහිල්ලා ඩොලර් බිලියන එක ණයක් අරගෙන එන්න පුළුවන් තරමේ විශේෂ පත්‍රයක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපිට මතකයි මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ඉඳලා අපේ බැංකුව බොහොමයක් උත්සාහ කළා විදේශ රටවල් වලින් අවශ්‍ය කරන මුල්‍ය සම්පාදනය කරගන්න අඩු පොලියකට මුදල් ලබා ගන්න හැකියාව තියෙන නිසා. නමුත් මගේ මතක හැටියට අපිට අවම වශයෙන් ඩොලර් මිලියන 500ක්වත් ඒ උත්සාහයන් වලදී හොයා ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මහ බැංකුව එක්තරා අවස්ථාවක තීන්දුවක් ගත්තා, මේ පුංචි පුංචි මූල්‍ය ආයතන එකට එකතු කරන්න ඕන. ඒ වගේම සමහර බැංකු වල ශේෂපත්‍ර පුළුල් කරන්න පුංචි පුංචි බැංකු එකට එකතු කරන්න ඕන කියලා. ව්‍යාපාර කළමනාකරණය අපි කියනවා acquisitions and mergers කියලා. මේව ගැන අපි කතා කරා, අපි මේව ගැන ක්‍රියාත්මක වුණා. හැබැයි කරු මන්ත්‍රීතුමනි, අපේ බැංකු වල ශේෂපත්‍ර තම බොහොම පුංචි. අපි තරඟකාරී නැහැ. ඒ නිසා බොහෝ අය හිතාගෙන ඉන්නේ අපි ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් තැනක ඉන්නවා. ලෝකෙ සල්ලි තියෙන හැමෝම ඇවිල්ලා මෙන්න කියලා අපේ රටේ ආයෝජනය කරයි කියලා. ඇත්ත තත්ත්වය ඒක එහෙම නෙමෙයි. ඇත්ත තත්ත්වය ඊට වඩා කනගාටු දායකයි. පසුගිය වසරේ 2021 ලෝක ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 149. පොඩි ගාණක් නෙමෙයි, ඇමරිකානු ඩොලර් බිලියන 149. මේක 2019ට සාපේක්ෂව 6% වැඩිවීමක්. දැන් අපි කතා කරන්නේ මේ ගෝලීය වසංගතයක් තිබෙන කාල සීමාවක් තුළ. 2020 අවුරුද්දේ FDI තොගය ඇමරිකානු ඩොලර් බිලියන 1918යි. මේක 2010 අවුරුද්දට සාපේක්ෂව 4 ගුණයකින් වැඩි වෙලා. ලෝකේ වැඩිපුරම ඍජු විදේශ ආයෝජන ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ ව්‍යාපාර පහසුවෙන් කරන්න පුළුවන් රටවල් වලට. ගරු මූලාස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, ලෝකේ ව්‍යාපාර පහසුවෙන් කරන්න පුළුවන් නිර්ණායකය තුල රටවල් 190ක් ඉන්නවා. අපි ඉන්නේ 10 වෙනි ස්ථානයේ. අපේ ගරු මధుර විතානගේ මන්ත්‍රීතුමා මේ කතාව පිළිල කරන අවස්ථාවේ මට ඇවිල්ලා කිව්වා, මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඉන්දියාවේ හිටියේ 108. හැබැයි අද ඉන්දියාව 63ට ඇවිල්ලා. සිංගප්පූරු අංක 1, නව ශ්‍රීලන්තේ අංක 2, හොංකොං රාජ්‍ය අංක 3, ඩෙන්මාර්කේ අංක 4, බංග්ලාදේශයේ 45, පාකිස්තානයේ 108. එනිසා මූලාස්නාරුඩ මන්ත්‍රීතුමනි, අපිට ලොකු දිග ගමනක් යන්න තියෙනවා. අප රටක් විදියට ඉදිරියට යන්න අවශ්‍ය නම් අපි දිහා අපි බැලිය යුතු කාලය ඇවිල්ලා. අපි ප්‍රායෝගික නෑ. ඕනෑම රටක් එක අපිට ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමවේදය අපි තවම සරක් කරගෙන නෑ. අපි බොහෝ වෙලාවට නොකිරීමට හේතු කාරණා හොයනවා මිසක්කා කිරීමට කාරණා හොයන්නේ නැහැ. අපි මහා පැටලිලිකාර ජාතියක්. ගරු මන්ත්‍රීතුමනි, ආගම, භාෂාව, සංස්කෘතිය, ජාතිය, කුලය, දේශපාලනය, මේ හැම එකක්ම අපි පටලගෙන ඉන්නේ. එනිසා තමයි 225ම ගෙදර යන්න කියලා තරුණ ළමයි පාරට බැහැලා සටන් කරන්නේ. අපි එකතු වෙලයි මේ පැටලිල්ල හදාගත්තේ. අපි දැඩි ආත්මාර්ථයෙන් යුතුව කටයුතු කරන ජාතියක්. එනිසා ගරු මන්ත්‍රීතුමනි, ඊළඟ පරම්පරාවට මේ කටයුත්ත අපි බාර දිය යුතු නැහැ. හුඟක් අය හිතනවා මට තමා හොඳටම කරන්න පුළුවන් කියලා. මෙන්න මේ මාන්නෙන් ගරු මන්ත්‍රීතුමා අපි එළියට යන්නට ඕන. අපිට වඩා හොඳට කරන්න පුළුවන් ඕන තරම් අය ඉන්නවා. ඒ නිසා එයාට අපි අවස්ථාව දෙමු. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන්ලා, කනිෂ්ඨ මන්ත්‍රීතුමන්ලා අපි වගේ අයට ආදර්ශමත් විය යුතුයි. ජ්‍යෙෂ්ඨෝ කියලා තමන්ට ලොකු කෑල්ල අතර ගන්න උත්සාහ කරන්න නරකයි. මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්න ඕන. අද දක්ෂයාට, කාර්යශූර මිනිසයාට ඉඩකඩ ලබා ගන්න විශාල බාධාවක් තියෙනවා. ඒක අපි දකිනවා. ඒක අත්දකිනවා. මේ පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා හිතාගෙන හිටියේම අවස්ථාවක් ලැබෙයි කියලා. එහෙම එකක් නැහැ. ගරු මන්ත්‍රීතුමනි, අපේ රටට විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කරගන්නට ඕන නම් රට අභ්‍යන්තරයේ දේශීය ව්‍යවසායකයාට ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් අපි මුලින් ලබලා දෙන්නට ඕන. නමුත් අවාසනාවකට එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. මේව ගැන පොත් ගණන් ලියලා තියෙනවා, කතා කරලා තියෙනවා. අපි ඊයේ මුදල් කාරක සභාවට ආයෝජන මණ්ඩලේ කැඳෙව්වා. අපේ ආචාර්ය සුරේන් රාඝවන් රාජ්‍ය ඇමතිතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඔය දෙන්න තීරණය කරලා තියෙන බදු සහන නොදුන්නොත් කොච්චර වටිනාකමක් අපිට අහිමි වෙනවද කියලා. එතකොට එතන හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් කිව්වේ ඒක තව මම ගණන් කළා නෑ මං, හැබැයි මැකනිකල් ඉංජිනේර කෙනෙක් මට ඒක කරන්න පුළුවන්. අපි ඊට පස්සේ එතුමන්ලට අවස්ථාව දුන්නා එළියට ගිහිල්ලා ගණන් කරගෙන ඉන්න කියලා. අද උදේ අය ඒ අය කැඳෙව්වා. අපි දැක්කා ඒගොල්ලන් හොයාගත්ත උත්තරේ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා තව දවසක ඒ අයට එන්න කියන්න. ඒ නිසා අපි ක්‍රමයක් හදාගන්නට ඕන. ඒක තමයි අපේ ගරු කබීර් රෂීම් මන්ත්‍රීතුමා සඳහන් කළේ. අපිට ක්‍රමයක් නැහැ. අපි ගොඩක් කතා කරනවා. හැබැයි අපි අඩුවෙන් වැඩ කරන්නේ. කරි මන්ත්‍රීතුමනි, අපි ආයෝජන මණ්ඩලයට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා යම්කිසි උනන්දුවක් ඇති කරන්නට ඕන. ඒ සඳහා ඔවුන් වෙත නිශ්චිත නිර්ණායක පද්ධතියක් අපි ලබා දෙන්නට ඕන. කවර සහන, කවර කාලයකට, කවර නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා අපි දෙනවද? අප ඒක මුලින් නිශ්චිත කරගන්නට ඕන. දැන් ඔය අපි සාකච්ඡාවට ගැනිච්චි කාරණේදී වසර 17කට අපි බදු සහනයක් දීලා තියෙනවා ඩොලර් බිලියන 10ක ආයෝජනයක් සඳහා. අපි යවුවා මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේක තීන්දුව කරන්න? එහෙම එකක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ ගරු සභාවට තීන්දුවක් ගන්න පුළුවන්, මුදල් කාරක සභාවට නිර්දේශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. කොයි විදියටද මේ කටයුත්ත අපි සිදු කරන්නේ කියලා. ගරු මූලාශ්‍රනාඩුව මන්ත්‍රීතුමනි, මේ ආකාරයටම දේශීය ව්‍යවසායකයන් දියුණු කිරීම සඳහා යම් ක්‍රමවේදයක්, ක්‍රමෝපායක් අපි ඇති කළ යුතු වෙනවා. බොහෝ අවස්ථාවල අපේ රටේ ව්‍යාපාර පරිසරය ව්‍යාපාරිකයෝ ආකර්ෂණය කරගන්න ආකාර එකක් නෙමෙයි. බොහෝ වෙලාවට ව්‍යවසායකයෝ දුර්වල කරන, ව්‍යවසායකයින් කම්මැලි කරන, ව්‍යවසායකයින් ඒ සඳහා පොළඹන්නේ නැති ආකාරයේ ව්‍යාපාර පරිසරයක් තමයි අපි හදලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන උන්ට මීට වඩා පාරිදුෂ්‍ය විදියට, මීට වඩා නම්බුකාර විදියට ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරයේ පුළුල් කරගන්නත්, අලුත් ආයෝජනයක් ගෙනෙන්නත් අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න. අද බොහෝ ව්‍යාපාරිකයින්ට නිලධාරී, දේශපාලඥයෝ හිතවතුන් පස්සේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අවාසනාවන්ත තත්ත්වය නිසා. අපිට ලියපු ක්‍රමවේදයක් නැහැ. කොහොමද මේක කරන්නේ? මම කියන්නේ මේකට ජාතික ප්‍රතිපත්තියක් ඕන කියලා. හැම එකටම ජාතික ප්‍රතිපත්ති තිබිලත් සමහර දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ විවාදයේදී මම කැමති අපිටත් හොඳට කරන්න පුළුවන් කියලා හිතන අය තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. වසරකට මෙන්න මෙච්චර ප්‍රමාණයක ආයෝජනයක් දේශීය වශයෙන් අපි දිරිගන්වනවා නම් ඒ සඳහා වන සහන මෙන්න මේවා. එතකොට ඒක බැංකු පොලිය අනුපාතිකය වෙන්න පුළුවන්, ලාභයෙන් ගෙවන බද්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාර ස්ථානයේ ස්ථාපිත කරන ස්ථානය වෙන්න පුළුවන්. මේ වගේ විවිධ සහන අපිට සලසන්න පුළුවන්. ඇත්තටම ආයෝජන මණ්ඩලයට වගකීමක් තියෙනවා මේ කාරණේ පිළිබඳව නැවත සොයා බලන්න. අපි දන්නවා මුළු දිවයිනම ආයෝජන මණ්ඩලයට, ආයෝජන මණ්ඩල වැඩපිළිවෙලට යටත් කරලා තියෙනවා. ඕනෑම ස්ථානයක කෙනෙක් ආයෝජනය කරනවා නම් ඒ සඳහා වන වරප්‍රසාද උන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අවසනාවකට කී දෙනෙක් පස්සේ අපි යන්න ඕනද, ඒ ලැබෙන්නේ මොනවද, ඒක ලබා ගන්න පුළුවන් ආකාරය මොකද්ද, කොයි විදියටද මේ කටයුත්තට අපි සම්බන්ධ වෙන්නේ කියන කාරණේ දැනගන්න. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ විවාදයේදී ඉදිරිපත් කරන කාරණාවලට අතිරේකව අපිට පුළුවන්කමක් තියෙනවා නම් ආයෝජන දිරිගැන්වීම සඳහා, මම මේ විදේශ ආයෝජන ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ, දේශීය ආයෝජන දිරිගැන්වීමත් එකතුව කිසියම් ආකාරයක විවාදයක් පවත්වන්න. එහෙම නැත්නම් විශේෂ කමිටුවක් පත් කරන්න. කොයි විදිහද මේක අපි කරන්නේ? අපි 1977 විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දෙනකොට ගන්න ලැබු සමහර තීන්දුව තීරණ පිළිබඳව අපි නැවත සලකා බැලිය යුතු වෙනවා. එවැගේම අපි අමතක කරන්න නරකයි ව්‍යාපාර ලෝකයේ ගතිකයි ඒක විටින් විට කලින් කලට වෙනස් වෙනවා. මේ වෙනස් වීම වලට අනුරූපීව අපි කොහොමද කටයුතු කරන්නේ? අපිට පුළුවන්කමක් නැහැ. එදා අපි මේ විදිහටමයි කරේ, ඒ විදිහටමයි අද කරන්න ඕනේ කියලා දැඩි ස්ථාවරයක ඉඳලා කටයුතු කරන්න. ඒ නිසා තමයි අවාසනාවකට අපි අපේ කලාපේ අඩුම විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කරගන්න රට බාට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ දේශීය ආයෝජකයෝ බොහෝ වෙලාවට අධෛර්යමත් වෙනවා. දැන් මීට පෙර කතා කළ අපේ ගරු කබීර් හෂීම් මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රී ලාංකික ආයෝජකයෝ විදේශ රටවල් වල ගිහිලා ආයෝජනය කරනවා. ඒක ඇත්ත. කාරණා දෙකක් නිසායි ඒක සිද්ධ වෙන්නේ. පළවෙනි කාරණේ තමයි මේ රටේ ව්‍යාපාර කිරීම සඳහා වෙන ව්‍යාපාර පරිසරය හිතකර ආකාරයට සකස් වෙලා නැහැ. අනික් කාරණේ තමයි ඒගොල්ලන් ගිහිලා ආයෝජනය කරන රටවල් වල ඒගොල්ලන්ගේ ආයෝජන සුරක්ෂිතයි. ඒගොල්ලන්ගේ ආයෝජන ලැබෙන ප්‍රතිලාභේ වැඩි. ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙනවා අපේ කලාපෙන් ජාත්‍යන්තරයෙන් ඉගෙන ගන්න කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. ඒ නිසා මේ සභාව තුළ සාකච්ඡාවට ගැනන මේ කාරණා පිළිබඳව මා විශ්වාස කරනවා මුදල් අමාත්‍යාංශය යම් කිසි තීන්දුවක් ගනීවි, මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව සැලකිලිමත් වේවි, මේ රටට ආයෝජකයෝ ආකර්ෂණය කර ගැනීමත් දේශීය ආයෝජකයෝ දිරිමත් කිරීමත් කියන කාරණා දෙක පිළිබඳව සුවිශේෂී සැලකිල්ලක් දැක්විය යුතු බවයි මගේ පෞද්ගලික විශ්වාසය. කොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්වයෙන් ගෙනෙන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ බදුසාන ලබා දීමත්, ඒ වගේම තවත් මුදල් අමාත්‍යාංශ පනත් කීපයක් පිළිබඳව අදහස් දැක්වීම, පළවෙනි කාරණාව තමයි ඔබතුමන්ලා දැන් මේ සීල් ආයතනයට අවුරුදු 14කට බදුසාහන ලබා දෙනවා. මේක IT තාක්ෂණය ලංකාවට ගෙනෙන ආයෝජන ව්‍යාපෘතියක් කියන අර්ථයෙන් අපේ රටේ රැකියාව අවස්ථා පුළුල් කරන්න එක පියවරක් විදිහට තමයි ඔබතුමන්ලා හඳුන්වා දෙන්නේ. ඇත්තටම එක පැත්තකින් මේ කම්පැනියට බදුසාහන දෙනකොට ලෝක වැඩිහිටි දිනේ ඔක්තෝබර් 1 වෙනිදා ඔබතුමන්ලා මේ රටේ ලක්ෂ ගාණක් වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙතෙක් බැංකුවලින් ලබා දීපු, තමන්ගේ තැන්පතු සඳහා ලබා දීපු 15%ක පොලි අනුපාතය සම්පූර්ණයෙන්ම අහෝසි කරා. ඒතර වැඩිහිටි දිනේදී වැඩිහිටියන්ට දීපු තෑග්ග, වැඩිහිටියන්ට සලකනවා වෙනුවට මෙතෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ විශ්‍රාම කාලයේදී මේ ලැබිච්ච පොලි සල්ලි වලින් තමයි තමන්ගේ ගෙවල් දොර වියදම් කරගත්තේ, තමන්ට අවශ්‍ය කරන බෙහෙත් තේ ටික ගත්තේ. බෙහෙත් ටිකවත් ගන්න දැන් තත්වයක් නැහැ. මොකද ලක්ෂ ගාණක් අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මේ පොලිය අහෝසි කිරීමත් එක්ක විශාල පීඩාවක් ලක් වෙලා තියෙනවා. මේ කම්පැනියට බදුසාන දෙනවා අපේම රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙතෙක්කල් තමන්ගේ සල්ලි වලින් ලැබිච්ච ඒ පොලිය මුදල අහෝසි කරනවා. මේකේ ලොකුම සරදම තමයි තමුන්වන්සල මේක කරේ හරියටම වැඩිහිටි දිනේදී, ලෝක වැඩිහිටි දිනේදී. සාමාන්‍යයෙන් අපි කරන්න ඕනේ ලෝක වැඩිහිටි දිනේදී ඒ වැඩිහිටියන්ට තව මොනහරි ලබා දෙන තීමනා හෝ වරප්‍රසාද ලබා දෙන්න අවශ්‍ය කරන නීති ගේන එක. නමුත් ඔබතුමන්ලා කරේ එක සම්පූර්ණ අනිත් පැත්තේ. එක මෙතෙක්කල් ඇත්තටම අවුරුදු ගාණක් රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරලා එක්කෝ EPF එකෙන් ලබා ගත්ත අර මුදල, නැත්තම් විශ්‍රාම ලැබින් ලබා ගත්ත පාරිතෝෂිකය, ඒක එකතු කරලා බැංකුවේ දාලා ඒ ගිණුමෙන් ලැබෙන 15% පොලි මුදලෙන් තමයි ජීවිතේ ගැට ගහගත්තේ.
කරා එමුතුමා
නෑ මන්තුමා, එහෙම මේ පොලිය අහෝසි කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. මොකද ඔබතුමා දන්නවා ඊට කලින් පොලි අනුපාතයන් පහළ මට්ටමක තියෙද්දී ඊට වඩා වැඩි පොලි අනුපාතිකයක් ලබා දෙන්න තමයි ඒ 15% පොලි අනුපාතිකය ලබා දීලා මහා භාණ්ඩාගාරයේ පවතින පොලියයි ඒ ලබා දෙන පොලියයි අතර වෙනස ඒ බැංකු වලට ප්‍රතිපූර්ණය කරන්න කටයුතු කරේ. දැන් පවතින පොලි අනුපාතයන් අනුව ඉතිරි කිරීමේ සහ අනිකුත් පොලි අනුපාතයන් ගරුමත්ම වැඩි වෙලා තියෙනවා. එතකොට ඊට වඩා වැඩි පොලි ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා 15% කියන කාරණය ඒක මේ මේ අයින් ඉවත් කරේ ඒ චක්ලේ ඒ කාරණේ ඉවත් කළ තියෙන ඊට වඩා වැඩි පොලි අනුපාතයක් දැනට ගෙවන හින්දා යම් කිසි හේතුවක් හින්දා ආපහු අපි මේ ආර්ථිකයේ ප්‍රකෘති මට්ටමට ඇවිල්ලා පොලි අනුපාතයන්ගේ වෙනසක් අඩු වෙලා පොලි අනුපාතිකය පල්ලහැට ආවොත් අපි නැවත ඒ ඒ අගතියක්ම වෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න. ඔබතුමාගේ මේ මම පැහැදිලි කිරීම කරේ එහෙම හිතාමතා මේ වැඩිහිටියන් රිදවන්න කරපු කාරණාවක් නෙවෙයි කියන කාරණාව කියන්නේ මහ බැංකුවසේ.
දැන් හරි ඔබතුමා ඉන්න. ඔබතුමා කියනවා පොලි අනුපාත වැඩි වෙච්ච නිසා තමයි මේ ජේෂ්ඨ පුරවැසියන්ගේ 15% එක අහෝසි කරේ කියලා. ඉතින් පොලි අනුපාත අඩු වෙච්ච වෙලාවකදී මේ 15% නැවත දෙනවද?
කරු මන්ත්‍රීතුමා දැනට 15% වඩා වැඩියෙන් ලැබෙනවා. මේ අපි මේ සාර්වාර්ථික ප්‍රතිපත්තිය තුළ මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සමහර තැන්වලදී යම් යම් තීන්දුව අරගෙන තියෙනවා. එතකොට ඒ තීන්දුවවලදී ඔද ණය පොලි අනුපාතිකයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම පොලි අනුපාතික නැවත මහ බැංකුව මේ ආර්ථිකය කළමනාකරණය කරන්න අවශ්‍ය සංශෝධන කරාට පස්සේ ඔය කියන ප්‍රතිශතිනුත් පල්ලහැට යනවනම් අපිට පුළුවන් නැවතත් ඒ පොලි අනුපාතයන් හඳුන්වා දීමක්
ස්ථිර ඒ වචනේ. මොකද ජේෂ්ඨ පුරවැසියෝ ලක්ෂ ගණක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගෙන් ස්ථිර වචනයක් ඕනි දෙන්න පුළුවන් නම් හොඳයි. නෑ අඩු වුණාම අපි ඒක 15% අනිවාර්යෙන් ගේනවා. 15 නෙමෙයි ඊට වඩා වැඩියෙන් ගේනවා කියලා. නේද? අර වක්‍ර උත්තරයක් නෙමෙයි.
තර්කයකට නෙවෙයි ආවේ.
හරි.
මම මේ ඔබතුමාට පැහැදිලි කරන්නේ පොලි අනුපාතික ඉහළ ගියපු හින්දා ඒ 15% සීලින් එක අයින් කරලා තියෙනවා. යම් කිසි හේතුවක් හින්දා පොලි අනුපාතික නැවත මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණාම පල්ලහැට ආවොත් අපිට ඉහළ ඒ කියන්නේ ඉහළ වෙනස් පොලි අනුපාතිකයක් වෙනසක් කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
ඔව් ඒක තමයි ඔබතුමා ඔව් කියලා කිව්වේ නැහැ. වෙනසක් කරන්න පැකිලෙන්නේ නැහැ කියලා කිව්වේ. මම නිශ්චිත යන්නේ මොකද ඒක ලොකු ප්‍රශ්නේ. හරි කමන්නේ. ඔබතුමා මගේ කාලේ නෑ මේක ප්‍රශ්නයක්. මේ රටේ ජේෂ්ඨ පුරවැසියන්ට ප්‍රශ්නයක් ලොකු සැකයක් තියෙනවා. මොකද ඔබතුමාලා දැන් ඇත්තටම පහුගිය කාලේ බැංකුවලින් ලබා දෙන පොලි අනුපාත වෙනස් කරා. එතකොට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මේකෙන් ලොකු විශාල බැටකෑමකට ලක් වෙලා තියෙනවා. අද ඔබතුමාලා යෝජනා කරනවා මේ අපේ රටේ ව්‍යාපාර කිරීමේ අවස්ථා පුළුල් කරන්න ක්‍රම සහ විදි යෝජනා කරන්න කියලා. ඉතින් අපේ රටේ ආර්ථිකයේ එන්ජිම තමයි ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා ව්‍යවසායකයා. එතකොට ඒ අයට බැංකු වලින් ණයගත්තම තියෙන පොලිය වැඩි වුණාම ආයෝජනය කරන්න බෑ. අද අපේ රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ පුංචි පුංචි හෝටල් රෙස්ටොරන්ට් ඒ වගේම විවිධ කර්මාන්ත පවත්තන් ගැන අය කුඩා පරිමාණයේ ඒ අයට බැංකු වලින් ගත්ත ණයට විශාල පොලියක් අනුකන්න. කලින් ලක්ෂයක් දෙකක් පොලිය ගෙවපු අයට ලක්ෂ 10ක් 12ක් පොලිය විතරක් ගෙවන්න වෙලා තියෙනවා. නිවාස ණය වලටත් මේක බලපාලා තියෙනවා. රාජ්‍ය සේවකයෝ නිවාස ණය ගත්ත අයට දැන් මේ වැඩි වෙච්ච පොලිය අනුපාතයකත් එක්ක තමන්ට ලැබෙන වැටුප මදි ඇත්තටම පොලිය ගෙවා ගන්න. පොලිය ගෙවුවම සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විශ්‍රාමිකයෝ හමුදා සේවයේ ඉන්න අය සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත අය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් තමයි පොලිය අනුපාතකේ වැඩි කරපු නිසා තමන්ට ගෙවන්න වෙන පොලිය වැඩි තමන්ට ලැබෙන විශ්‍රාම වැටුපට වඩා. ඒක ලක්ෂ සංඛ්‍යාත මෙරටේ ජනතාවකට බලපානවා. එතෙන්දී ඔබතුමන්ලා ඒ අයගේ පොලි අනුපාත ණයට දෙන පොලි අනුපාතේ වැඩි කරලා මේ කම්පැනියට බදු සහන දෙනවා. ඉතින් මෙතන තමයි අසාධාරණේ තියෙන්නේ. එතකොට ජනතාවට එන ප්‍රශ්නයක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශ සේවය කරලා යම්කිසි මුදලක් බැංකුවේ තැන්පත් කරපු කෙනා සහ ඒ සඳහා යම්කිසි ණයක් ගත්ත කෙනා මේකෙන් බැටකනවා කම්පැනිය විතරක් බදු සහන දෙනවා. ඉතින් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපේ රටේ ව්‍යාපාර කරන්න ආයෝජන වැඩි කරන්න මේ බදු සහන දුන්නටම මේක වෙන්නේ නැහැ. ඉතින් අපි මීට පෙර අවස්ථා කීපයකදීම ආණ්ඩු හැම එකක්ම මේක කලින් තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අද කතා කරනවා මේක වැරදි මේක මේ පොහොට්ටු ආණ්ඩුව ගෙනාපු එකක් කියලා. නෑ එහෙමනම් එතුමන්ලත් පහුගිය කාලේ ආණ්ඩු තියෙන කාලේ මේ පනත යටතේම බදු සහන අසීමිතව දුන්නා. මේ පාර්ලිමේන්තුවට පනත් කීපයක්ම ගෙනාවා. ගැසට් කීපයක්ම ගෙනාවා. හම්බන්තොට පොට් හම්බන්තොට වරායට එදා එක්සත් ජාතික පක්ෂ යහපාලන ආණ්ඩුවෙන් තමයි අසීමිත බදු සහන දෙන ගැසට් එක ගෙනාවේ. ඒ වෙලාවේ අපි ඉතා පැහැදිලිව ඒකට විරුද්ධ වුණා. ඉතින් එවැනි දේවල් මේ දෙගොල්ලොම කරලා තියෙනවා. එතන නමුත් අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ බදු සහන එන්නේ නැහැ. ඒ වක්‍රබද්ධ 80% තියෙන. ඒ හැමදාම කතා කරනවා. ඔබතුමාලා ළඟදි ගෙනාපු සමාජ ආරක්ෂණ දායකත්ව බදු මුදල ඒකත් වක්‍රබද්ධක්. එතකොට වක්‍රබද්ධ තව වැඩි කරා. වක්‍රබද්ධ අඩු කරා නෙමෙයි. කොයිතරම් මුදල් ඇමතිවරු කතා කරත් ප්‍රතිපත්ති කිව්වත් ඍජුබද්ධ වැඩි කරනවා වක්‍රබද්ධ අඩු කරනවා කියලා ප්‍රායෝගිකව ඔබතුමාලා කරන්නේ වක්‍රබද්ධ වැඩි කිරීමක් තමයි. ඉතින් ආයෝජනය වැඩි කරන්න නම් බදු සහන දුන්නටම බෑ. ආයෝජන වැඩි කරන්න නම් පැහැදිලිව පළවෙනි එක තමයි දේශපාලන ස්ථාවරත්වයේ තියෙන්නේ. ආයෝජකයන්ට විශ්වාසනීයත්වය ඇති වෙන රටේ දේශපාලන ස්ථාවරත්වය තියෙනවා. අදකෝ දේශපාලන ස්ථාවරත්වය. ඔබතුමාලා දේශපාලන ස්ථාවරත්වයක් නැහැනේ. ඉතින් ඒ අස්ථාවර තත්ත්වයටදී ආයෝජකෝ එන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි වංචාව දූෂණය හොරකම නැති වෙන්නේ. ආයෝජකෝ එනකොටම බලන්නේ ඇමතිවරයා කීයක් පගාවිල්ලයිද කියලා. කීයක් කොමිසිල්ලයිද කියලා. අපේ රටේ විදේශ ආයෝජනයෝ දේශීය ආයෝජකෝ හැමදෙනාම මුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි යම් කිසි ව්‍යාපෘතියක් කරන්න ගියාම අදාළ විෂය බාර ඇමතිවරයා පගාවිල්ලනවා කොමිසිල්ලනවා ඊට පස්සේ ඒ ව්‍යාපෘතිය නතර වෙනවා. ඕක තමයි ඇත්ත තිත්ත ඇත්ත. ඒක නතර කරන්න. ඒක නතර කරොත් ආයෝජක ඕන තරම් එනවා. පෝට් සිටි නෙමෙයි මොන සිටි හදුවත් ආයෝජක එන්නේ නැත්තේ මේ වංචාව හොරකම නිසා. එහෙම නැතුව ආයෝජකයාට ලංකාවේ තියෙන ආණ්ඩුව කවුල පාටද නිල් පාටද රතු පාටද කියලා එහෙම අදාළත්වයක් නැහැ. හොඳම උදාහරණේ වියට්නාමේ. වියට්නාමේ තියෙන රතු ආණ්ඩුවක්. රතු ආණ්ඩුවක් තියෙන්නේ දේශපාලන ස්ථාවරත්වයේ තියෙනවා. හොරකම වංචා දූෂණේ නැහැ. යටදල පහසුකම් තියෙනවා. ලෝකේ ප්‍රාමින් ආයෝජකයෝ වියට්නාමේට යන්න පොරකනවා. ලංකාවේ තියෙන ෆැක්ටරිත් ගලෝගෙන වියට්නාමේට යනවා. ඉතින් ඒ තියෙන්නේ මොකද්ද? දේශපාලන ස්ථාවරත්වයයි හොරකම වංචාව දූෂණේ නැතිකමයි. ඒ නිසා ලංකාවේ ආයෝජන වැඩි කරන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ කරුණු ටික මූලික කරුණු ටිකවත් අවම වශයෙන් සම්පූර්ණ කරන්න. එහෙම නැතුව මේ බදු සහන දුන්න පමණින් මේවැනි සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අවසන් වශයෙන් මම දැනගන්න කැමති උතුමල්ලදා සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධ වුණා අපිත් විරුද්ධ වුණා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිහිල්ලා කියනවා සිංගප්පූරු ගිවිසුම ශක්තිමත් කරගෙන යන්න එකඟයි කියලා. දැන් උතුමල්ල මොකද කියන්නේ? එදා විරුද්ධ වුණා නම් අද ආණ්ඩුවේ ප්‍රධානිය විදියට කියනවා සිංගප්පූරු ගිවිසුම ශක්තිමත් කරලා පවත්වාගෙන යන්න සිංගප්පූරු නායකයත් එක්ක එකඟතාව වටිනවා. අද ඔබතුමාලා ගැන මොකද කියන්නේ? චීනෙත් එක්ක අස්සම් කරන්න යන වෙළඳ ගිවිසුම තවම අපි දන්නේ නැහැ මොකද්ද මේකේ අඩංගුව කියලා. එදා සිංගප්පූරු ගිවිසුමත් ඔහොම තමයි වුණේ. ඒ නිසා අපි දැනගන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට මෙරටේ ජනතාව විදියට චීනෙත් එක්ක අස්සම් කරන්න යන වෙළඳ ගිවිසුමේ අඩංගුව මොකද්ද? ඒකේ අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ? එහෙම නැතුව එකපාරට අස්සම් කරලා මෙරටේ ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ විශේෂම කාර්මික නිෂ්පාදකයෝ කොයිතරම් අසීරුතාවලට මුහුණ දෙයි කියන සැකේ තියෙනවා. ඒ නිසා වහාම චීනය සමග අස්සම් කරන්න යන මොකද ඒක අලිසබ්‍රි ඇමතිවරයා එක්සත් නිව්යෝක්වලදී කිව්වා ඒක ස්පීඩ් අප් කරනවා කියන්නේ. ස්පීඩ් අප් කරන්නේ ණය රීස්ට්‍රක්චර් කරන එකද? ලෝන් රීස්ට්‍රක්චර් කරන එක චීනෙන් කරගන්න ඒකට හිලව්වටද මේක කරන්නේ? එහෙම නැත්නම් ඇත්තවංක උමනාවෙන්ද කරන්නේ? එහෙමනම් මේකේ අඩංගුව මොකද්ද? ඒකෙන් අපේ රටට වෙන බලපෑම මොකද්ද කියලා දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා එහි ඩ්‍රාෆ්ට් එක මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා ඉල්ලා සිටමින් මම අතර වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක්.
ගරු මොලසනාතුල මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ නියමයන් රාශියක් සම්මත කරන වෙලාවේ විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අද අපි දන්නවා අපේ රට තුළ මේට මාස දෙක තුනකට කලින් දැවැන්ත මේ ආර්ථික අර්බුදයත් එක්ක දැවැන්ත ප්‍රශ්න ගණනාවකට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට අපට ගෑස් ගෙන්නව ගන්න බැරුව, ඒ වගේම ඉන්ධන ගෙන්නව ගන්න බැරුව විශාල අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ අනුව තමයි යම් දේශපාලන පරිවර්තනයකුත් අපේ රටට සිද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගරු ජනාධිපතිවරයා හැටියට පත් වෙලා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා ඒ දේශපාලන පරිවර්තනයත් එක්ක නැවත රට ප්‍රකෘති මට්ටමට පත්වෙමින් යන අවස්ථාව. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රට ගිනි කන්දක තියෙන වෙලාවේ ඒ ගිනි කන්ද පාවිච්චි කරලා පටු දේශපාලන වාසි ලබා ගන්නවට වඩා තමන්ගේ පාර්ලිමේන්තුවේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරා කල්පනා කරලා ඒ වගේම ඊළඟට ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කල්පනා කරලා තීන්දුව තීරණ ගන්නවට වඩා එහා ගිහිල්ලා ජනතාව පැත්තෙන් හිටගන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අද විවිධ චෝදනා විවිධාකාරයෙන් සමහර අය කරනවා. ඒ වුණත් මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්නේ නැතුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ වෙන කිසිදු බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. විශේෂයෙන්ම අපේ රටේ ජනතාව දුක් විඳිද්දී, ජනතාව ප්‍රශ්න වලින් පෙළිලා ඉද්දී, ඒ ප්‍රශ්න කතා කරන්න ඕන තරම් අය ඉද්දී, ඒ ප්‍රශ්න විසඳන්න ඕන කියන ගොඩේ ඉන්නත් කණ්ඩායමක් ඉන්න ඕන. ඒ නිසා අපි තෝරගත්තේ, මම තෝරගත්තේ ප්‍රශ්න විසඳන්න ඕන කියන ගොඩේ ඉන්න. ඒ අනුව තමයි ආණ්ඩු පක්ෂයේ ඉඳලා ඒ සහයෝගය ලබා දෙන්න ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විශේෂයෙන්ම මේ ජනතාව මේ ප්‍රශ්න වලින් මුදවා ගන්න. එදා අපිට පාරේ යනකොට ඇත්තටම මහජන නියුතෙක් හැටියට අපි ඔළුව හංගගෙන ගියේ. අපිට වාහනයක ජනතාවට පේන්න යන්න විදියක් නැහැ. මේ මන්ත්‍රීවරයෙක් කියලා සමාජගත කරලා තිබ්බා. මේ දේශපාලන නිසා තමයි මේ සියල්ල උනේ, මේ පෝලිං නිර්මාණය උනේ කියලා. ඒක අපි වරදක් කියලා දකින්නේ නැහැ. මොකද දේශපාලන අධිකාරියට නායකත්වයට මේක වක්කීම බාර ගන්න වෙනවා. ඒක බාර ගත යුතුයි. ඒ නිසා අපි අපිට ජනතාව පෝලිමේ දුක් විඳිද්දී ඒ දිහා බැලලා සතුට වෙන්න විදිහක් තිබුණ නැහැ. හැබැයි සමහර අය ඒ ජනතාවගේ ඒ පීඩිත පෝලිම තමන්ගේ දේශපාලනේ ශක්තිමත් කරගන්න පටන් ගන්න. ඒ නිසා තමයි ඒ වෙලාවෙ ඉඳන් කිව්වේ ඉක්මනට මේ විසිරෝලා මැතිවරණයක් තියන්න කියලා. මොකද ඒ පීඩනය මතින් තමන්ට අවශ්‍ය බලය ලබා ගැනීමේ අරමුණ සඳහා. ඒක තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හැබැයි අද සතුට වෙනවා. එදා බැනුම් අහා ආණ්ඩු පක්ෂ පැත්තෙන් වාඩි වෙනකොට ඒ ජනතාවට තිබ්බ පීඩනය අද යම් පමණකින් නැති කරන්න අද හැකියාව ලැබිලා තිබෙනවා. අද ඉන්ධන පෝලිං අපි දකින්නේ ඉන්ධන ප්‍රශ්න තිබෙනවා. හැබැයි ඉන්ධන පෝලිං නිසා ජනතාව පීඩනයට පත් වෙලා සියලු වැඩ කර්මන වෙන තත්ත්වයට පත් වෙලා නැහැ. ඒකේ ක්‍රමානුකූලව තව ඒ ලැබිය යුතු සහන අපි නිතරම කතා කරා මේ තීරෝදර සම්බන්ධයෙන් ඔවුන්ට ලැබෙන කෝටාව වැඩි කරන්න ඕනේ කියලා. ඒකට ගරු අමාත්‍යතුමාගේ සාධනීය සහයෝගයක් ලැබෙලා තිබෙනවා. ඒ නිසා රජයේ හැටියට මේ කටයුතු අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි යම් පෙළඹීමක් කරනවා. ඒකට තමයි අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. ඉතින් ඒ නිසා එවැනි තියෙන පුංචි ගැල්ලු අපිට විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි සතුට වෙනවා අපේ ලිප්‍රෝ ගෑස් ආයතනයේ ගරු සභාපතිතුමා ඉතාම හොඳ කළමනාකාරීත්වයක් ඒ ගෑස් සමාගම නිසි ආකාරයේ නිසි මගට ඒ වගේම ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරි සැලසුම් ඉතාම හොඳින් සකස් කරලා නැවත වතාවක් අපේ රටේ ගෑස් අර්බුදයක් ඇති නොවන මට්ටමට කටයුතු කරන්න ක්‍රියාකිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මම පෞද්ගලිකව ඒක අඳුරන්නේ නැහැ. නමුත් මම බලාගෙන හිටියා එතුමාගේ වැඩපිළිවෙල දිහා. මේ පීරිස් මැතිතුමා ඉතාම සාර්ථකව ඒ ආයතනයේ මෙහෙයවමින් අර ජනතාව අවුරුදු දින ගණන් දවස් 7-8 පෝලිං වල හිටියා ගෑස් පෝලිං. ඒක නැති කරන්න අද කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි මහජන නියෝජිත හැටියට සන්තෝෂ වෙනවා. මොකද ජනතාව පීඩණයෙන් ඉදදී අපිට සන්තෝෂ වෙන විදිහක් නැහැ. ඒ නිසා දැන් හෙට අනිද්දා වෙනකොට ගෑස් බිල තවත් අඩු වෙනවා. ක්‍රමානුකූලව ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ තුල මේ රජය ආරම්භ කරලා තියෙනවා කියන එක අපි ඉතාම වක්කීමෙන් කියනවා. ක්‍රමානුකූලව හැමෝම බලාපොරොත්තු වෙනවා, සමාජ විපක්ෂ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙනවා සියල්ල එක රැයින් කරන්න. නමුත් මේ ආර්ථිකය වැඩිලා තියෙන වෙලාවක ක්‍රමානුකූලව මහ බැංකුව ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා ටිකක් බිම පොලේ පය ගහලා ඉන්න මේ මහජන නියුතේ ඉන්නේ. නමුත් සමහර කට්ටිය කියන්නේ එහෙම නෙමෙයි, ඔක්කොම දීලා මේ සහන දෙන්න කියලා බොරුවට. දන්නව එහෙම කරන්න බෑ කියලා. ඒ හින්දා ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ කැබිනට් මණ්ඩලයත් අපේ රජයත් ක්‍රමානුකූලව ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් ක්‍රියාත්මක වෙගෙන යනවා. අපි විශ්වාස කරනවා තව මාස 6ක් යනකොට ඒ තිබ්බ පීඩනයන් ඉවත් වෙලා විශේෂයෙන්ම අද අපේ රටේ උද්දමනය ඉතාම ඉහළ තත්ත්වයක තියෙන ආහාර උද්දමනය ගත්තොත්
අපි ඒක පිළිගන්නවා රජයක් හැටියට පිළිගන්න ඕනේ ඒ පිළිගන්නවා වගේම මේ ආහාර උද්දමනේ අඩු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්නත් ඕනේ ඒ වෙනුවට අවශ්‍ය පසුබිම මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ හරහා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරගෙන යනවා ඒ නිසා දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ ඊළඟට අපි ක්‍රමානුකූලව මේක පහළට ගේන්න නම් අපේ තව ඉන්ධන යම් ප්‍රමාණයක් අඩු වෙනකොට ගෑස් මිල යම් ප්‍රමාණයක් අඩු වෙනකොට ප්‍රවාහන වියදම් අඩු වෙනකොට අපිට නිෂ්පාදන ව්‍යපැත්තෙන් තව රජයේ සහයෝගය ලබා දෙනකොට අපිට අනිවාර්යයෙන්ම මේ බඩු මිල අඩු කරන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් ඒ නිසා ඒක එකවර කරන්න බැරි වුණත් ක්‍රමානුකූලව ඒ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟ අපේ රටේ මන්ද පෝෂණය පිළිබඳව මේ දින මේ දවස්වල ගෑස් පෝලිං ගැන කතා කරන්නේ ඉන්ධන පෝලිං ගැන කතා කරන්නේ පැය 10 12 විදුලිය කැපීම් පිළිබඳව කතා කරන්න අවශ්‍ය නැති වෙලා තියෙනවා දැන් අලුත් මාතෘකාවක් හදලා තියෙනවා මන්ද පෝෂණය සම්බන්ධ ඒ පිළිබඳව රජයේ හැටියට ඒ එන දත්ත ඒ යම්කිසි යෝජනාවක් ඒවා කිසිවක් ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරලා නැහැ ඒ නිසා ජනාධිපතිතුමා මේ වෙනකොට ලෝක බැංකුවේ සහයෝගය ලබාගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලබාගෙන ඒ වගේම යම් ක්‍රමවේදයක් ගම තුල හදන්න අවශ්‍යයි ඇත්තටම මන්ද පෝෂණයට ලක් වෙන පවුල් ඉන්නවද ඒ කවුද කියලා හොයලා බලලා නිසි සුදුස්සට අවශ්‍ය ඒ ආධාරය ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නිසි සුදුස්සක් ඒකට තමයි ජාතික මට්ටමේ ආර්ථික පුනර්ජීවන කමිටුවක් හදලා ඒක සභාපතිවරය හැටියට ගරු ජනාධිපතිතුමා කටයුතු කරමින් අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙවීම තුළ සියලුම දිස්ත්‍රික්කවල ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය කමිටු පිහිටවලා මේ දිනවල ලංකාවේ ග්‍රාම සේවසම් 14022 පුරාම ආර්ථික පුනර්ජීවන ග්‍රාමීය කමිටුව බැගින් නිර්මාණය කරනවා අපේ ඉන්න ඒ සියලු නිලධාරීන් ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න විද්වතුන් ප්‍රබුන් සමාජ සේවකයන් පක්ෂ ભેදයක් නැතුව ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා ඒකේ වාඩි වෙලා විශේෂයෙන්ම ගමේ ඒ ඉදිරි කාලය තුළදී ආර්ථික වශයෙන් වෙන්න ඕන කාරණා පිළිබඳව ඒ වගේම ගෙවුතු වගාවන් ඇතුළු වගාවන් අපි කොච්චර කතා කරත් ඒ කටයුතු ටික පොළවේ පැලකිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි ඒ නිසා අපි පහුගියදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තිබ්බා මම අපේ වයම් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමියගෙන් ඇහුවා ඇත්තටම කුරුණෑ දිස්ත්‍රික්කයේ ත්‍රිපෝෂ ලැබෙනවද අඩුවක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා එතුමිය පැහැදිලි උත්තර දුන්නා කුරුණෑග දිස්ත්‍රික්කයේ කිසිම ත්‍රිපෝෂ හිඟියක් නැහැ ක්‍රමානුකූලව ලැබෙනවා ඒ ලැබෙන ඒ වගේ කිසිම ගැටලුවක් සෞඛ්‍යමය වශයෙන් ගැටලුවක් නැහැ නියම ප්‍රමිතියේ ත්‍රිපෝෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා වයම් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමිය මාත් එක්ක කිව්වා අපේ විවෘතව අපේ කමිටුවේදී කිව්වා. ඉතින් ඒ නිසා යම් යම් දේවල් අරගෙන පොඩි පොඩි කෑලි තනින් තනින් අරගෙන ඒවා උලුප්පලා ජාත්‍යන්තරයට වෙන පණිවිඩයක් ලබා දීලා ඒ වගේම මේ රට තුල දේශපාලනික වශයෙන් විවිධ පුවත් මවලා මේ ගෙනියන වැඩපිළිවෙල කඩකප්පල් කරන සූදානම් වුණත් දැන් මේ රටේ ජනතාව තීරණය කරලා තියෙනවා මේ ආණ්ඩුවට යම් අවස්ථාවක් ලැබුණොත් ඒ ජනතාවගේ පැත්තෙන් වෙන්න ඕන සුබසාධනය සහ ඒ සංවර්ධනය සහ අපේ රටේ ආර්ථික දියුණුව අනිවාර්යයෙන්ම ඇති කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා යම් යම් උද්ඝෝෂණ කරන එක තමන්ගේ මත ප්‍රකාශ කරන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනොත් කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරගලය කියලා මොකක්ද උනේ? අරගලය කියලා ආව එක සත්භාවයෙන් නිර්පාක්ෂික කිව්වා. අපි නම් දන්නවා මූණ දැක්කම ඒ කට්ටිය නිර්පාක්ෂික නෙමෙයි. පෞගේ ජනාධිපතිවරණේ කාටද වැඩ කරේ? කොයි වේදිකාවලද හිටියේ කියලා අපි නම් දැක්කා. හැබැයි අපි ඒව එකට චැලෙන්ජ් කරන්න ගියේ නැහැ. මොකද නිර්පාක්ෂිකයි කියන හින්දා නිර්පාක්ෂික විදියටම ගියයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ අය ඊළඟ පාර්ලිමේන්තුවට සූදානම් වෙනවා. නිර්පාක්ෂිකයි කියලා ආපු අය විවිධ පක්ෂවල බලල්ලත් හැටියට ක්‍රියාත්මක කරා කියන එක අද ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා නම් ඒක එලි දක්වලා තියෙනවා. ඒකට කමන්නේ නැහැ. ඒක ඔහුගේ අයිතියක් හැටියට අපි දකින්නේ. ඒ නිසා අරගලයේ හිටපු ඒ තරුණ සහෝදරවරු ඊළඟ පාර පාර්ලිමේන්තුව ඇතුළත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කාර්ක සභාවල වාඩි වෙලා මේට වඩා හොඳ ක්‍රමයක් පිළිබඳව සිස්ටම් චේන්ජ් කරන්න කටයුතු කරන එක ඒ අලුත් සිස්ටම් එකක් ගැන යෝජනා අදහස් ගේන එක නිර්මාණශීලී වැඩපිළිවෙළට යන කි තාම හොඳයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන 2025 ඒකට දැන් ඉඳන්ම සූදානම් වෙලා මැතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කරලා මහ ජනතාවගේ කැමැත්ත අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ තමන්ගේ වක්කීම යුතුකම රට වෙනුවෙන් කිරීම ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරන්න. හැබැයි එහෙම නැතුව අපේ සාමාන්‍ය විදිහට දේශපාලනය කරන අපේ ගෙවල් ගිනි තියලා මේ මහජන දේපළ විනාශ කරලා ඒ කටයුතු කරනවාට තමයි අපි විරුද්ධතාවයේ තියෙන්නේ. ඒ නිසා මම ඉතාම සතුට වෙනවා අර තමුත්තේගම් ප්‍රදේශයේ බැංකුවකට සල්ලි දාන්න ආපු
විනාඩි දෙකේ කාලයක් තියෙනවා.
ඔව් බොහොම ස්තුතියි. මේ සල්ලි දාන්න ආපුහම ඒක පැහැරගෙන යන්න ගියපේ අල්ලගත්. ඒ අල්ලගත්තේ ඩියුටි දාලා හිටපු කෙනෙක් නෙමෙයි. එතනින් යන පොලිසියේ බයික් එකේ දැක්ක මොනවද ප්‍රශ්නයක් කියලා ඇවිල්ලා ඒ ප්‍රශ්නේ ඒක වළක්වන්න හැකියාව ලැබුණා. එතකොට උප පොලිස් පරීක්ෂක කනුතරක් දීලා තියෙනවා. ඉතාම හොඳයි. අපි අගය කරනවා එතුමාගේ සේවාව. හැබැයි කොයි නීතියක්වත් නැතුණා එදා මහජන දේපළ විශාල ප්‍රමාණයක් කෝටි ගානක පොදු දේපළ විනාශ කරද්දි කෝටි ගානක වාහන ගිනි තියද්දි පොලිසියේ කකුල් දෙක ගාව මේ පෞද්ගලික දේපළ විනාශ කරද්දි පුජ්‍යලය මරලා දාද්දි හිංසා කරද්දි ප්‍රාදේශ සභා සභාපතිවරුන්ගේ ගෙවල් ටික ගිනි තියලා දාද්දි පොලිසියට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ නීතිය ක්‍රියාත්මක කරගන්න අවස්ථාවක් ලැබුණ නැහැ. හැබැයි ඔවුනොත් එදා හරියට ඒ පොදු දේපළ ආරක්ෂා කරා නම් බස් ටික ගිනි තිබ්බා. ඒ වගේම නගර සභාවට ගිහිල්ලා නගර සභාවේ තියෙන කුණු අදින වාහනේ පවා ගිනි තියලා දැම්මා. අපේ නිවෙස් වලට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ගෙදර තියෙන සියලු බඩු ගෙනියන්න පුළුවන් ඒවා හොරකම් කරලා ඊට පස්සේ මංකොල්ල කාලා ඊට පස්සේ ඉතුරු ඒවට ගිනි තියලා දැම්මා. හැබැයි පොලිසිය වටේට හිටියා. ඒ අයට ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා එහෙම ක්‍රියාමාර්ග ගන්න බැරි වුණත් අර නිලධාරියා එතුමාට උපදේශක් දීලත් නැහැ, ඉහළින් නියෝගයක් දුන්නේ නැහැ. ඇස්වලින් දැක්ක මෙතන ප්‍රශ්නයක් වෙනවා කියලා ඉක්මනට බලපුවාම මුදල් හොරකමක් සිද්ධ වෙනවා. එතුමා තනියම ජීවිතේ පරදුවට තියලා ඒක වළක්වන්න කටයුතු කරා. ඒකට උපහාර පුදලා තියෙනවා, අපිත් උපහාර පුදනවා. ඒ නිසා එදා එහෙමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ගරු මූලාසනාඩුවට මන්ත්‍රීතුමනි, අපිට පුළුවන් අද ආසියානු ක්‍රිකට් සූරතාවේ අපිට ගේන්න පුළුවන් නම්, ආසියානු දැල්පන්දු සූරතාවේ අපිට ගේන්න පුළුවන් නම්, දකුණු ආසියානු පැසිපන්දු සූරතාවේ අපිට ගේන්න පුළුවන් වෙනවා නම්, ඒ වගේම අපේ රට ගොඩ දාන්නත් අනිවාර්යෙන් අපිට පුළුවන්. වැටිච්ච රටවල් තමයි නැගිටලා තියෙන්නේ. ජපානය, වියට්නාමය, මේ හැම රටක් ගත්තාම වැටිලා නැත්තටම නැති වෙලා ගියාට පස්සේ ජාතියක් හැටියට රටක් හැටියට සියලු දෙනා එකට අත්වල බඳගෙන නැගිට්ටා. ඒ වෙලාවේ දේශපාලනේ කතා කරන්න ගියේ නැහැ. තමන්ගේ පටු දේශපාලන වාසිය ආණ්ඩු බලය ලබා ගන්න දෙන්න මැතිවරණ දෙන්න. දැන් මැතිවරණ තියන්න අපිට ඉන්න අපිට ඉක්මන් දෙන්න ඕනේ ආණ්ඩුවට. මොන විලිලජ්ජ නැති වැඩක්ද? මේ මිනිස්සුන්ට කන්න නැගී කියන අයම කියනවා ඉක්මන් මැතිවරණයක් දෙන්න කියලා. මොකද ඒ ජනතා පීඩනය මතින් බලය ලබා ගැනීමේ පටු අරමුණ. ඒ තැනට එන්න එපා මහත්වරුනි, ගරු මන්ත්‍රීවරුනි. මම ඉල්ලනවා විපක්ෂයෙන් සාධාරණ විවේචන ආණ්ඩුවේ වැරදි ඒ සියල්ල කරන්න. ඒ නිසා ඒ සියල්ල කරන්න. හැබැයි බොරදියේ මාළු බාන මේ ජනතාවගේ පීඩනය මතින් බලය ලබා ගැනීම අරමුණට එන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ දායකත්වය ලබා දෙමු. ඉන් පස්සේ පුළුවන් අපිට පක්ෂය ඒ වගේම බලය ඒ සියල්ල ගැන කල්පනා කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ඊළඟට Honorable Iran Vikramaratna, you have 14 minutes.
Thank you. Today we are discussing the Strategic Development Act and some of the amendments brought for this act. The first question we need to ask ourselves is, what was the objective of this act? The objectives are specified in Section 6 of the act. It says, the strategic importance attached to the proposed provisions of goods and services which will be of benefit to the public. B, the substantial inflow of foreign exchange to the country. C, the substantial employment which will be generated and the enhancement of income earning opportunities. And D, the envisaged transformation in terms of technology. Now, I think that the Strategic Development Act is primarily flawed. If we are getting foreign investment into this country, there are mainly three reasons. One reason is we need the foreign exchange so that our foreign reserves will go up. Secondly, we need basically jobs to be created in this country. Apart from domestic industry, foreign investment can create jobs because lots of foreign investment is also for exports. Thirdly, we need to make sure that we get government revenue out of new enterprises that are being created in the country. Government revenue is absolutely important because it's through government revenue that we are actually able to create food security, also provide health and educational services to the public. Now, unfortunately, when we look at the history, going back 40 years, of providing tax incentives to foreign investment, it looks like it has not really worked out, it has really failed in terms of government revenue. Yes, some foreign exchange has come, some foreign exchange has been held overseas, jobs have been created, granted, but thirdly, I must say that we have not been able to get government revenue, which is absolutely important. The philosophy of the SJB, the Samagi Jana Bala Vegaya, it's not just an open economy. It's just not a liberal economy. We stand for a social market economy. This country has had some changes over the past few months. This country is on the verge of having street riots and other issues if the government is unable to address the problem of the poor. Because the rich are rich. Those who can manage their homes and families can manage their homes and families. But there are millions of people out there who are struggling to make a daily living. Unemployment has gone up by hundreds of thousands. Daily incomes have been lost by hundreds of thousands of people. Job insecurity. And still the government ministers get up and deny the fact that people, there is a problem of food insecurity and malnourishment in this country when every international study is showing that that is the case. Therefore, we have to question the Strategic Development Act and the things that it is given. What are the projects that have been approved under this? Development of the West Container Terminal, Water Properties Private Limited. They said they will have a textile manufacturing zone and a pharmaceutical manufacturing zone. Colombo International Financial Sector Mixed Development Project, Ceylon Tire Manufacturing, Shangri-La Hotels, Sri Lanka Hotels and Spa, Colombo International Financial Center, Colombo International Terminals, 475-room city hotel with 90 service apartments. Most of the projects approved under the SDA are mixed developments and apartments. I'm asking for whom are these projects? At least the poor and the citizens of the country must have some benefit from this. Redevelopment and mixed development projects, Colombo Port City, CHCE Port City, Colombo, mixed utility complex, including a luxury hotel at Fort, Transwork Square Land, mixed utility complex, South Container Terminal. And these are the kinds of projects. And the exemptions from project to project, the exemptions differ. Inland Revenue Act exemptions, value-added tax exemptions, financial exemptions, excise, special provisions act exemptions, the Economic Service Charge Act exemptions, the Debit Tax Act exemptions, customs ordinance exemptions. So the point I am making is this. What we need is to simplify the tax system in this country and create a better environment. That's why we brought an Inland Revenue Act. I have today requested the Speaker to provide the Presidential Commission's findings on the customs. And the reason is, if that is there, this government can simplify it by just bringing a new Customs Act, which is over 100 years old. And therefore, the excise is the next area to look at it. Simplifying the structure, not creating acts and giving benefits to a few selected people. It will not work in that particular way. Other Abisagacha Karane Kramupaya Sanvardana Panata Pilibandavai. May Panateng Atatama Mukadatiana Labe. Badusahana Denavanang Onam Rataka Pradhana Karu Tunakti Enone. Eka Kavila Videsha Vinime Hilate Anone Videsha Sheshetakoli Hilate Anama. Devanua Rate Rakiava Lativen None Videsha Ayojone Harha. Tungvenua Badu Labaganet Avashai. May Tunaval Avashai. අපි අවුරුදු 40ක ඉතිහාසය දිහා බැලුවොත් විදේශ ශේෂය යමක් ලැබිලා තියෙනවා රැකියාවල් යමක් උත්පාදනය වෙලා තිබෙනවා නමුත් බදු ලැබිලා නැහැ මේක ලංකාවේ පිළිබඳ විතරක් නෙමෙයි ලෝකයේ දිහා බල්ලා මේක අධ්‍යයනය කළත් ඒ පාඩුව පෙනෙනවා බදු ලැබිලා නැහැ බදු ලැබීමෙන් තමයි ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න පුළුවන් බදු ලැබීමෙන් තමයි සෞඛ්‍යයි අධ්‍යාපනයයි ලබා ගන්නට පුළුවන් බදු හරහා තමයි ඒක කරන්න පුළුවන් අද අපි දන්නවා මේ රටේ ඇති නැති පරතරය වැඩි වේගෙන යනවා ඉස්සර කතා කළේ ඒක ආදායම ගැන ඒක කතා කළේ
අද ඒක අපි කතා කරන්න ඕනේ. අධ්‍යාපනය ගැනයි ඒක කතා කරන්න ඕනේ. අධ්‍යාපනය ගැනයි, අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ වෙනස ගැනයි ඒක කතා කරන්නට ඕනේ. ලොකු වෙනසක් තියෙනවා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ වෙනස. රජයේ පාසලකට යනවා නම් ජාතික පාසලකට, ඉන්ටර්නැෂනල් පාසලකට, පුද්ගලික පාසලකටද යන අය වාසනාවන්තයෝ. නමුත් අද හුඟක් අය යන්නේ ප්‍රාදේශීය පාසල්වලට යන්නේ. ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් තියෙනවා. ඔන්ලයින් එඩියුකේෂන් කියලා කියනවා. ඔන්ලයින් එඩියුකේෂන් එකක් ඔය බොරුව විශ්වාස කරන්න එපා. ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් තියෙනවා. කනෙක්ටිවිටි එක විතරක් මදි. කනෙක්ටිවිට අමතරව ඒක ගුණාත්මක භාවයේ මොන වගේ අධ්‍යාපනයක්ද මේ ඇයට ලැබෙන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට බදු නිදහස දෙනකොට අපිට මේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැත්තම් මේ රටේ ඇති නැති පරතරය වැඩි වෙනවා. අධ්‍යාපනයෙන් උය ආදායමෙන් ඒක වැඩි වෙනවා. අද අපි දන්න අරගලයක් තිබිලා තියෙනවා, වෙනසක් ඇති වෙලා තියෙනවා. නමුත් අපිට දැනටම පෙනෙනවා හුඟක් අය රැකියාවල හිමි වෙලා තියෙනවා. දිනපතා රැකියාවල් කරනගේ ආදායම පහළට ගිහිල්ලා තියෙනවා. ලක්ෂ ගණන් අයට මේක බලපාලා තියෙනවා. ආ රැකියාව තියෙන අයටත් උද්දමනේ එච්චර ඉහළට ගිහිල්ලා තියෙනවා. එදිනෙදා තියෙන ආහාර වේලවත් කකා ගන්න බැරුව ඉන්නේ හුඟක් අය ඉන්නේ මේ රටේ ඉන්නවා. බත් පිගාන තිබුණත් බත් පිගානේ මාස් මාළු බිත්තර ප්‍රෝටීන් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මම අහගෙන හිටිය ඇමතිවරු කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ජාත්‍යන්තරයෙන්ම තර්ක කරලා තියෙනවා. හුඟක් තියෙනවා ජාත්‍යන්තර රිසර්ච් හුඟක් කරලා තියෙනවා මේ පිළිබඳව. ඒ විතරක් නෙමෙයි, අපිත් පොළවේ ඉන්න මන්ත්‍රීවරු අපිත් වටපිට යනවා. අපිත් ඒ බත් පිගාන දැකලා තියෙනවා. මම කතා කරන්නේ දුප්පත් අයගේ බත් පිගාන ගැන නෙමෙයි, මධ්‍යම පාන්තිකයන්ගේ බත් පිගාන ගැන මම කතා කරන්නේ. ඒකේ හුඟක් අඩුපාඩු තියෙනවා. ඉතින් අපි මේක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා. අපිට කිව්වා යෝජනාවල් දෙන්න කියලා. අපි 2017 2018 දී ආදායම් බදු පනතක් ගෙනාවා. ඒකෙන් කළේ ඇමතිතුමාට තියෙන බලතල අඩු කිරීමක් කළේ. නැත්තම් මුදල් ඇමතිවරු මූණවල සහන දෙන කතාවක් තිබුණේ. ඒක අපි නැති කළා. ඒක නැති කරපෙකින් එක අවුරුද්දක 2017 18 එක අවුරුද්දක ප්‍රතිඵලය ඇවිල්ලා රටේ ආදායම බදු ආදායම 138කින් ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි, බදු ගෙවන ජනතාව 900,000 ගානකින් 1,500,000කට වැඩිය බදු ගෙවන ජනතාව net එක වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම රටේ ප්‍රාථමික ඉතිරියක්, ඒ කියන්නේ ආදායම වැඩි, වියදමට වැඩිය. අද කතාවල් වල අපි ඇහුවා අද ලැබෙන ආදායම වැටුප් ගෙවන්නයි විශ්‍රාප වැටුප් ගෙවා ගන්නවත් ඒ ආදායම මදි කියන එකද අපි ඇහුවා. ඒක අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක ක්‍රියාත්මක කළේ නැහැ. ඒක නතර කළා පළවෙනි අවුරුද්දේ සාර්ථකත්වයෙන් පස්සේ. ඉතින් ඒක දෙවනුව මම අද පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා. මම මොකද්ද කරපු ඉල්ලීම? මම කිව්වා ජනාධිපති කොමිෂනක් තිබුණා. ජනාධිපති කොමිෂමේ රේගුව පිළිබඳ වාර්තාවක් දීලා තියෙනවා. මම කොයි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අද අලුත් රජයට පුළුවන් අලුත් නීතියක් ගේන්න. රේගුව පිළිබඳව නීතියක් ගේන්න. මොකද මේ නීතිය අවුරුදු 100කට වැඩි. ඒක ගෙනල ඒක පහසු කරන්න. ඊට පස්සේ එක්සයිස් එක ගැන බලා කරන්න පුළුවන්. පැරාටරිෆ්ස් තියෙනවා 7000කට වැඩි තියෙනවා. මංගල සමරවීර ඇමතිතුමා 1500ක් විතර එක කතාවකින් අහෝසි කළා. පැරාටරිෆ්ස් එක අහෝසි කරන්න. අහෝසි කරලා බදු ක්‍රමය සරල කරන්න. SDB එකක් ඕනේ නැහැ. ක්‍රමෝපාය සංවර්ධන පනතක් ඕනේ නැහැ. මොකද කවුද තීරණය කරන්නේ මොකද්ද ක්‍රමෝපාය කියලා? ආයෙත් එක දේශපාලඥයන්ගේ අතට එනවා. පක්ෂේ මොනවා වුණත් කමක් නැහැ. ආණ්ඩුව මොනවා වුණත් කමක් නැහැ. ක්‍රමවිධි ගැන අපි හිතන්න ඕනේ. මගේ යෝජනාව මේ පනත සම්පූර්ණයෙන්ම හොසි කරන්න, ක්‍රමය හදන්න. කවුරු වුණත් කමක් නැහැ. එයාගේ යෝජනාව ගේන්න පුළුවන්. BOI එකක් තියෙනවා. BOI එකක් තියෙනකොට මොකද මේ තව තව ඒවා හදන්න ඕනේ නැහැ. BOI එක අලුත් කරන්න, BOI එක සංශෝධනය කරන්න, ඒක බලන්න නීතිය සංශෝධනය කරන්න, අලුත් ඒ ක්‍රමවිධි හදන්න, BOI එක ශක්තිමත් කරන්න. වන් ස්ටොප් ෂොප් කියලා කියනවා. ආයෝජනය කරන්න එන්නේ මිනිස්සු මේ රටේ බදු සහන නිසා නෙමෙයි, ලෝකේ වටේම රටවල් 200ක් දිහා බල්ලා මේ රටට එන්නේ. මේ රටේ වාතාවරණ ඇමතිවරයෙක් ගැන කතා කළා. වාතාවරණය ආයෝජකයන්ට ආරක්ෂාවක් තියෙනවද නැද්ද? ආයෝජකයන්ට ඒ රටේ පවතින ආණ්ඩුව විශ්වාස කරන්න පුළුවන්ද? ගිවිසුමක් ගැහුවොත් ඒ ගිවිසුම අනුව ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා බලන්න වෙනවා. ඒක තමයි මේ අය ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේක හරියන්නේ නැහැ.
Honorable member, you have 2 minutes.
අවසන් කරනවා. බොහොම ස්තුතියි. එතකොට අදත් අහගෙන හිටියා බදු සහන දෙන අවුරුදු 12කට 25කට වගේ අපි අහගෙන හිටියා. මේ කතාව ඇත්තට මේ ආණ්ඩුවේ කතාවක් නෙමෙයි. 1977 ඉඳන් ගාපු කතාවක්. බදු සහන දුන්නා. එදා ඉඳලා දුන්නා. මම ඒකයි අහන්නේ. මොකද්ද තියෙන වාසිය? ඉතිහාසය පෙන්වනවා, ලෝක වටේම ඉතිහාසය පෙන්වනවා. බදු සහන දීම හරහා නෙමෙයි වාසිය තියෙන්නේ. හරිද? ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර් එන්නේ ඒ අය ඒක වාසිය බලලා එන්නේ, ඒ අයට තියෙන වාසිය බලලා. ඒ අය ඒක ගන්නෙ බදු හරහා විතරක් නෙමෙයි ඒ තීරණය ගන්නෙ. ඒක ගන්නෙ කන්ට්‍රි රිස්ක් එක බලලා. කන්ට්‍රි රිස්ක් එක සුරක්ෂිත නම් ඒ අය මේ රටට පැමිණෙනවා. අද මම අහගෙන හිටියා මේ ඡන්ද ගැනත් කියනවා. මේ මේ මොකද මේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද ඉල්ල කතා කරගෙන යන්නේ. ඒක හේතුවයි තියෙන්නේ. මේකට තියෙනවා නිත්‍යානුකූලව ඔව් ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති. නමුත් නිත්‍යානුුණාට මිනිස්සු පිළිගත්තේ නැහැ. ලීගල් but not legitimate. ඒකයි එතුමාට සිදු වුණේ. එතුමාට ගෙදර යන්න වුණේ ඒ නිසා තමයි. පාර්ලිමේන්තුවත් එහෙම තමයි. අපි ඔක්කොම ලීගල්. මේ පැත්තේ ඔක්කොම ලීගල්. ප්‍රශ්නේ තියෙන්නේ පාරේ ඉන්න මිනිස්සු අහනවා අපි සිටිය යුතුද නැද්ද කියලා. Are we legitimate or not? Legal but are we legitimate ද නැද්ද කියලා. ඒ නිසා සමහර මන්ත්‍රීවරු කළා වගේ අපිටත් ওই පැත්තට ඇවිල්ලා ඇමතිකම් ගන්න තිබුණා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මෙතන තියෙන ප්‍රශ්නේ මිනිස්සු ප්‍රශ්න කරනවා. මේ පාර්ලිමේන්තුවේ මේ ජනවරම අවසන් කියන අදහසක් රටේ තියෙනවා. ඒ නිසා තමයි සමහර මන්ත්‍රීවරු කියන්නේ එහෙනම් ජනතාවට අවස්ථාව දෙන්න, නැවත තීරණය කරන්න, කවුද මේ රට පාලනය කරන්න ඕනේ කියන එක තීරණය කරන්න. ඒ නිසා තමයි මේ ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි ඒක ඒ 22 වෙනි සංශෝධනය මේ සතියේ සාකච්ඡා කරනවානේ. ඒතර අපි මේ වෙලාවේ ඒක සාකච්ඡා කරමු තවත්. ඉතින් මම නැවත කියනවා මේ ක්‍රමෝපාය සංවර්ධන පනත අවශ්‍ය නැහැ. බදු ක්‍රමය ලිහිල් කරන එක තමයි අවශ්‍ය. ඒ වගේම සාධාරණත්වයක් පේනවා නම් හැමෝටම ආයෝජකයන් මේ රට පැමිණීමට ලබා දුන්න කාලය නිසා ස්තුතියි.
Thank you honorable member.